SBS Radio.
දෙදස් දහනමේ වසරේ මාර්තු 14 වෙනි දටේ දීලා තියෙනවා ලෝක වකුගඩු දිනය. අද ලෝක වකුගඩු දිනේ තේමා කරගෙන ඔබව මේ පිළිබඳව දැනුවත් කරගන්න අපි සම්බන්ධ කරගන්නවා රොක්ස්බර්ග් පාකි වෛද්‍ය සායන කටයුතු පවත්වාගෙන යන වෛද්‍ය ඔවිද විපුලගුණ මහතාව. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන්.
මුලින්ම වෛද්‍යතුමනි, වකුගඩු දිනේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
මාර්තු 14 වෙනිදා ලෝක වකුගඩු දිනය නමින් නම් කරලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල ඒ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ තරමටම වකුගඩු රෝග ලෝකයේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. අපේ ශරීරයේ නිපදවෙන නයිට්‍රජනීය අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරන, ඒ වගේම ශරීරයේ නිශ්චිත ද්‍රව මට්ටම පවත්වා ගන්න උදව් කරන ප්‍රධානතම ඉන්ද්‍රිය තමයි අපේ වකුගඩු.
හොඳයි වෛද්‍යතුමනි, වකුගඩු අක්‍රිය වීමට බලපාන හේතු මොනවාද?
වකුගඩු අක්‍රිය වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. එයින් පළමු යන විදියට අපිට ගන්න පුළුවන් දියවැඩියාව. දියවැඩියාව කොච්චර හොඳින් පාලනය කරත් දියවැඩියා රෝගීන්ට මේ අවදානම සාපේක්ෂව වැඩි. ඒ වගේම අධ රුධිර පීඩනය, ඒ කියන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඒකනොත් වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන් කාලයක් ගත වෙලා. ඊළඟ තවත් තත්ත්වයක් තියෙනවා ග්ලොමරියුලෝ නෙෆ්‍රයිටිස් කියලා. මේකදී වෙන්නේ වකුගඩු වල තියෙන අර ශුද්ධ පෙරීමේ ඒකක ආසාදනයට පත්වීම. ඒ වගේම තවත් තත්ත්වයක් තියෙනවා පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් කියලා. ඒක සාමාන්‍යයෙන් ප්‍රවේණිගතව, ඒ කියන්නේ ආරයෙන් එන රෝගී තත්ත්වයක්. ඒකෙදි වෙන්නේ වකුගඩු වල ද්‍රව පිරිච්ච ආශයිකා, ඒක නැත්තම් සිස්ට් සිය ගණනක් ඇති වෙන එක. එතකොට වකුගඩුවට හරියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඊළඟට තවත් තත්ත්වයක් තියෙනවා රිෆ්ලක්ස් නෙෆ්‍රොපැති කියලා. ඒකෙදි වෙන්නේ මුත්‍රාශයේ තියෙන කපාට හරියට වැහෙන්නේ නැති නිසා මුත්‍රා ආපස්සට ගමන් කරලා වකුගඩු මත පීඩනයක් ඇති කරනවා. ඒ කියන්නේ බෑක් ප්‍රෙෂර් එකක් ඇති කරනවා. ඒකෙන් වකුගඩුව තුවාල වෙන්න පුළුවන්. කාලයක් යනකොට වකුගඩුව අක්‍රිය වෙනවා. ඒ වගේම සමහර ඖෂධ වර්ග නිසාත් වකුගඩු රෝග නැත්තම් වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් ලිතියම්, සයිකලොස්පෝරින් වගේ බෙහෙත් වර්ග. ඒ වගේම වේදනා නාශක වර්ග, විශේෂයෙන්ම ඔය නියුරොෆන් නැත්තම් වෝල්ටාරන් වගේ නොන් ස්ටීරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි කාණ්ඩේ බෙහෙත් වර්ග අනිසි ලෙස කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් වකුගඩු හානි වෙන්න පුළුවන්.
වෛද්‍යතුමනි, නිදන්ගත වකුගඩු රෝගයේ හෙවත් ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියන්නේ මොකද්ද?
මේක ක්‍රමානුකූලව හෙමින් හෙමින් අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්. දැන් කෙනෙකුගේ වකුගඩු ක්‍රියාවලියෙන් 3/5 ස්ථිරවම අක්‍රිය වුණාම ඒ තත්ත්වය ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියලා හඳුන්වනවා. මේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියන තත්ත්වය කිඩ්නි ෆේලියර් තත්ත්වය දක්වාම දුරදිග යන්න පුළුවන්. කිඩ්නි ෆේලියර් තත්ත්වයට තවත් නමක් තමයි end stage kidney disease කියන එක. ක්‍රොනික් කිඩ්නි ඩිසීස් ඇති වෙන්න බලපාන අවදානම් සාධක තියෙනවා. දියවැඩියාව එකක්. ඒ වගේම අධිරුධිර පීඩනය. ඊළඟට ස්ථූලතාවය, කියන්නේ තරබාරු බව. ඒ වගේම වයස, කියන්නේ වයස අවුරුදු 60ට වැඩිවීම අවදානම් සාධකයක්. පවුලේ රෝග ඉතිහාසය, end stage kidney disease, ඒ වගේම එහෙම නැත්නම් ප්‍රවේණිගත polycystic kidney disease කියන තත්ත්වය පවුලේ ඉතිහාසයත් සමග බැඳී පවතින්න පුළුවන්. හෘද රෝග, ඒ කියන්නේ heart failure, එහෙම නැත්නම් heart attack හැදිච්ච කෙනෙකුට මේ chronic kidney disease කියන තත්ත්වය ඇති වීමේ අවදානම වැඩි. ඒ වගේම ස්ට්‍රෝකයක්, එහෙම නැත්නම් ආඝාතයට පත් වූ රෝගියෙකුට මේ තත්ත්වය වැඩි. ඒ වගේම තවත් අවදානම් සාධකයක් තමයි දුම්පානය. මෞරි, එහෙම නැත්නම් පැසිෆික් සම්භවයක් තියන අය මේ රටේ ජීවත් වෙනවා. ඒ අයටත් මේ අවදානම වැඩි. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ආදිවාසී සම්භවයක් තියන අයටත්, ඒ කියන්නේ ඇබොරිජිනල්, එහෙම නැත්නම් ටොරෙස් ස්ට්‍රේට් අයිලන්ඩර්ස්ලාට මේ chronic kidney disease අවදානම වැඩි. වකුගඩු රෝග කලින් අඳුනාගත්තොත් ඖෂධ භාවිතයෙන්, එහෙමනම් ආහාර රටා වෙනස් කිරීමෙන්, ඒ වගේම ජීවන රටාව යහමගට ගැනීමෙන් වකුගඩු වල ආයු කාලය දීර්ඝ කරගන්න පුළුවන්. ඒ නිසා මම කලින් කියපු අර අවදානම් සාධක එකක් හෝ කීපයක් තියෙනම් හොඳම දේ තමයි ඔබේ වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා වකුගඩු පරීක්ෂා කරවගන්න එක.
එතකොට වෛද්‍යතුමනි, උග්‍ර වකුගඩු අකර්මණ්‍යතාව හෙවත් acute kidney failure කියන්නේ මොකද්ද?
මේකෙදි වෙන්නේ එක්වරම වකුගඩුවල ක්‍රියාව නතරවීම. මේ වගේ අවස්ථාවක ක්ෂණිකව ප්‍රතිකාර කරේ නැත්නම් රෝගියාගේ ජීවිතයට හානියක් වෙන්න පවා පුළුවන්. ඇකියුට් කිඩ්නි ෆේලියර් වලට බලපාන හේතු තුන් ආකාරයි. පළවෙනි විදිය තමයි ඒකට කියනවා අපි ප්‍රී රීනල් කෝස් එකක් කියලා. ඒ කියන්නේ වකුගඩුව වලට ලේ සැපයුම අඩු වීමෙන් වකුගඩුව අක්‍රිය වෙන්න පුළුවන්. දෙවැනි ක්‍රමය තමයි රීනල්. ඒ කියන්නේ කෙලින්ම වකුගඩුව වලට හානි පැමිණීම නිසා වකුගඩුව අක්‍රිය වෙන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි පෝස්ට් රීනල්. ඒ කියන්නේ මුත්‍රා වාහිනී පද්ධතියේ ඒ වගේම අනෙකුත් කොටස් වල අවිරතාවයක් ඇති වුණොත් ඒකෙනුත් වකුගඩුව අක්‍රිය වෙන්න පුළුවන්. ඇකියුට් කිඩ්නි ෆේලියර් කියන තත්ත්වය දිගට පවතින තත්ත්වයක් නෙවෙයි. නමුත් වකුගඩුව යථා තත්ත්වයට පත් වෙන තුරු රෝගියාට ඩයලිසිස් කියන ප්‍රතිකාරය බොහෝ විට ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඇකියුට් කිඩ්නි ෆේලියර් තත්ත්වය සාපේක්ෂව ගත්තම ක්‍රොනික් කිඩ්නි ෆේලියර් තත්ත්වයට වඩා විරලයි. ඒ කියන්නේ අඩුවෙන් තමයි අපිට දකින්න හම්බෙන්නේ.
වෛද්‍යතුමනි, වකුගඩු රෝගියේ රෝග ලක්ෂණ මොනවාද?
මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නැති තරම් සමහර විට වකුගඩු වල ක්‍රියාව 90%කින් පමණ නැතිවෙන තුරු අපිට දැනෙන්නේ නැහැ. වකුගඩු අක්‍රිය වන විට මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. අධික මහන්සිය, ඒ වගේම ආහාර අරුචිය ඇති වෙන්න පුළුවන්. නිින්ද නෑමේ ප්‍රශ්න. ඊළාට නිතර හිසරදයක් පවතින්න පුළුවන් රෝගියාට. මානසික ඒකාග්‍රතාවය බිඳ වැටෙන්න පුළුවන්. හුස්ම ගැනීම අපහසු ඇති වෙන්න පුළුවන්. ඔක්කාරයේ වමනය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මුත්‍රා පිටවන ප්‍රමාණය වාර ගාන අඩු වෙන්න පුළුවන්. මුත්‍රාවල පාට වෙනස් වෙන්න පුළුවන්. සමහරට ලේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කකුල් වලලුකර ප්‍රදේශය ඉදිමෙන්න පුළුවන්. කොන්ද දෙපැත්තේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අර මං කියපු රෝග ලක්ෂණ වෙනත් හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ රෝග ලක්ෂණ හැම වෙලෙම අපිට හිතන්න බෑ වකුගඩු රෝග ලක්ෂණයක් කියලා. නමුත් වැදගත් වෙන්නේ දැන් යම් කෙනෙක් වකුගඩු රෝග සඳහා අවදානම් කණ්ඩායමක ඉන්නවනම් මම කලින් කියපු විදිහට ඒ වගේ රෝග ලක්ෂණ ඇති වුණොත් පහම වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ.
එතකොට වෛද්‍යතුමනි, වකුගඩු අකර්මණ්‍යතාවය නිර්ණය කරගන්නේ කොහොමද?
ඒ සඳහා තියෙනවා පරීක්ෂණ වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම රෝග නිර්ණයට අමතරව හේතු හොයාගන්නත් අවශ්‍යයි. වකුගඩු කොච්චර දුරකට අක්‍රිය වෙලාද කියලා දැනගන්න, ඒ වගේම ප්‍රතිකාර විදිය තීරණය කරන්න ඒ පරීක්ෂණ ඉතාම වැදගත් වෙනවා. දැන් පරීක්ෂණ නම් කරොත් මෙන්න මේ වගේ පරීක්ෂණ එකක් තියෙනවා, රුධිර පරීක්ෂණයක්. ඒකට කියනවා EGFR කියලා. ඒකට අපි විස්තර කරොත් Estimated Glomerular Filtration Rate කියලා ඒ පරීක්ෂණය හඳුන්වන්නේ EGFR. ඒ වගේම විවිධ මුත්‍රා පරීක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ඒකේ බලනවා මුත්‍රාවල ඇල්බියුමින් කොපමණ තියෙනවද, ඒ වගේම රුධිරය තියෙනවද, සීනි මිශ්‍ර වෙලා තියෙනවද, ඒ වගේම එක එක රුධිර සෛල වර්ග, කියන්නේ රෙඩ් සෙල්ස්, වයිට් සෙල්ස් කොච්චර තියෙනවද කියන එක. ඒ වගේම රුධිර පීඩනය මෙන් බලනවා. අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණ, CT ස්කෑන් පරීක්ෂණ, X-ray පරීක්ෂණ, ඒ වගේ විවිධ ස්කෑන් පරීක්ෂණ කරනවා. වකුගඩුවෙන් කොටසක් ලබා ගන්නවා. ඒ කියන්නේ කිඩ්නි බයොප්සි එකක් කරන්න වෙනවා. මේ වගේ පරීක්ෂණ තමයි කරන්නේ.
අවසාන වශයෙන් මම දැනගන්න කැමති වෛද්‍යතුමනි, වකුගඩු අකර්මණ්‍යතාවයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ප්‍රතිකාර විදි ආකාර තුනක් තියෙනවා. පළමුවෙන් තමයි ඩයලිසිස්. දෙවැන්න තමයි කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට්, නැත්නම් වකුගඩු බද්ධ කිරීම. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා නොන් ඩයලිසිස් සපෝර්ටිව් කෙයාර් කියලා. ඩයලිසිස් කරන්නේ, එහෙම නැත්නම් වකුගඩු බද්ධයක් කරන්නේ වකුගඩු වල ක්‍රියාව 10%ටත් වඩා අඩු රෝගීන්ට සාමාන්‍යයෙන්. ඒ වගේම මේ ප්‍රතිකාරම දෙකටම අකමැති රෝගීන්ට තමයි අර තුන්වෙනි ප්‍රතිකාර ක්‍රමය. ඒ කියන්නේ නොන් ඩයලිසිස් සපෝර්ටිව් කෙයාර් කියන தත්ත්වය යොදාගන්නේ. අපි මුලින්ම කතා කරොත් ඩයලිසිස් කියන්නේ මොකක්ද කියලා. මේ ඩයලිසිස් වලදී කරන්නේ වකුගඩු වලින් කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය કૃත්‍රිමව ශරීරයෙන් පිටත මැෂින් එකකින්, එහෙම නැත්නම් යන්ත්‍රයක් අනුසාරයෙන් සිදු කරලා රුධිරය පිරිසුදු කරන එක. ඊළඟට වකුගඩු බද්ධය, කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් ගැන කතා කරොත් ඒ වකුගඩු බද්ධයක් කරාට සම්පූර්ණ සෝයීමක් ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රතිකාරයක් විතරයි. කියන්නේ වකුගඩු බද්ධයකට ලක්වෙච්ච රෝගීන් හැමෝම ඉදිරි ජීවිත කාලය පුරාම ආහාර, ඒ වගේම ජලය ප්‍රසස්ස ලෙස පාලනය කරන්න වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට දිනපතාම ඖෂධ ලබා ගන්න වෙනවා. ඊළඟට කතා කරොත් මේ නොන් ඩයලිසිස් සපෝර්ටිව් කෙයා ගැන, අර ඩයලිසිස් කියන තත්වයටත් කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කියන තත්වයටත් දෙකටම අකමැති රෝගීන්ට තමයි මේ ක්‍රමය යොදාගන්නේ. මේකදි කරන්නේ ආහාර පාලනය, ඒ වගේම ජලය පාලනය, ඒ වගේම ඖෂධ ප්‍රතිකාර විශේෂඥ උපදෙස් මත සිදු කිරීමක් තමයි මේකදි කරන්නේ. නමුත් මේ ක්‍රමයේදී රෝගියාගේ ජීවිත කාලය දීර්ඝ කරන්න බෑ.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ඔවිද විපුලගුණ මහතාට මේ වටිනා අදහස් අපි සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්.
මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධව SBS ගුවන්විදුලි සේවාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සැමට සුවබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.